सजीव जन्मभूमि
जन्मभूमि इकसठ श्रीलंका संगमीन
अपे उदार मातृभूमि मातृभूमि सिंह रे वीर मु तुम ले
आई भुवन दयाबर जन्मभूमि आसानी අද 2017 මාර්තු මාසයේ 29 වෙනි පදාදා ජේ සුපුරුදු පරිදි නව ශ්‍රීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ප්ලැනටි FM 104.6 ගුවන් තරංග ඔස්සේ ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනත් ඔබ විතරගෙන පුරා හෝරාවකට වැඩි කාලයක් ඔබ හා සතුටු සාමිච්චයේ දිනටයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි දන්න ලෝකේ කොතනක හිටියත් ඔබ මේ හෝරාව බලාපොරොත්තුෙන් සිටින බව. ඉතින් අද මේ වැඩසටහන සජීව ඉදිරිපත් කරන්නට මා සමග සූදානම්ව සිටිනවා ඉසුරු ජයවර්ධන සමග මහේෂි කා වික්‍රමරත්න. අපි බලමු ඔබේ රසවින්දනය සඳහා අපි ගීත එවැගේම තවත් තොරතුරු ලබා දෙන්නට බලාපොරොත්තු
වෙනවා.
මුලින්ම ගීතය විශාරද බණ්ඩාර අතාවුදගේ.
බුදුන් වැඩි වග දුටුව මහවැලි නදී දිය කඳ තවම සිසිලස කෙරේනි උගුණ පද වැන්ද වැලි කැත අතුල මලුවේ එසේ හෙමීට දෙසූ බුදු බණ Devu rani දිය කඳ තවම සිසිලස කෙරේනි උගුණ උතුම් සිරිපද වැන්ද වැලි කැට අතුල මලුවේ එසේ හෙමීට දෙසූ බුදු බණ
බ්‍රසන්නේ ඒ බණ්ඩාර අතාවුදගේ හඬට ඔබ සවන් දුන්නේ අපේ පළවෙනි තොරතුරට යන්නට පෙර මම ඔබට මතක් කරන්න කැමතියි අද මාර්තු මාසයේ 29 වෙනි බදාදා අප්‍රේල් මාසේ ඒ කියන්නේ අවුරුදු මාසේ අපි දන්න දැන් හැමෝම කැමති ලංකාව හිටියානම් මේ අලුත් අවුරුදු මාසෙට එහෙම නේද මහේෂි මේ කියන්නේ මේ අලුත් අවුරුද්දේ හිටියා ඉතින් සූදානම් වෙනවා ඇඳුම් ගන්නවා තෑගි ගන්නවා කැවුම් හදනවා ඉතින් අම්මලා හැම තමයි ගොඩක් කරන්නේ නේද එහෙම නේද
මෙන්න බලාගෙන ඉන්නවා
ඔව් ඉතින් මේ කොහොම වුණත් සුබුරුදු පරිදි එක්සත් ශ්‍රී ලංකා සංගමයේ මේ වතාවෙත් ලෑස්තිලා ඉන්නවා බක්මහවුල් සහ හෙළමිහිර ප්‍රසංගයේ ඔබ වෙත ඉදිරිපත් කරන්නට සංවිධානය කරගෙන කටයුතු කරගෙන යනවා පළවෙනිින් 2017 අප්‍රේල් මාසේ 16 වෙනි ඉරිදා උදේ 8 සිට පසල් හය දක්වා ෂෝරෝ ඩි රෙමිරාවල නොමර 31 දරණ ස්ථානයේ පානෙල් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩාංගණයේ තමයි පැවැත්වෙන්නේ ඒ වගේම සහ සමාජික ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනවා ඉතින් ඇවිත් සම්බන්ධ වෙන්න ප්‍රීති වෙන්න විනෝද වෙන්න අපි ඔබට උදේට ගෙදරින් කාලා එන්න එපා කිරිබතුළු උණුමිරිසු දෙනවා උදේට අනිවාර්යයෙන්ම කිරිබතුළු කොච්චර ආවත් කිරිබතුළු උණුමිරිසු දෙනවා ඒ විතරක් නෙවෙයි දවල්ට මොනවද අපි දෙන්නේ සොසේජ් සෙසල් දෙනවා සොසේජ් සෙසල් දෙනවා දවල්ට අපි දෙනවා සොසේජ් දෙනවා ඊට අපි ආප කඩේ සුබුරු පරිදි දාන්න බලාපොරොත්තු වෙනවා ඒ අතුරේ සමහරවිට අපි තවත් කොත්තු පාර්සල් විකුණන්නට බලාපොරොත්තු වෙනවා තවත් පුද්ගලික මාර්ගෙන් අපි කොහොමවත් මේ තරඟවලට දූ දරුවන් ගෙන්නලා සහභාගී වෙරලා අපි ලංකාවේ අවුරුදු උත්සවයකට ගියා කියලා අපිට ඒ අවස්ථාව ලැබෙන්නට සූදානම් වෙලා ඉඳලා ඉතින් පුංචි දුව දරුවන් ඉන්න දෙමාපියන්ට මේ විශේෂ ආරාධනය කරුණා කරලා 2017 අප්‍රේල් මාසේ 16 වෙනි ඉරිදා දැම්ම වෙන් කළ තියාගන්න. මොකද අපි ඔබ වෙනුවෙන් සූදානම් වෙලා තිනා දූ දරුවන්ට තරඟ, කබෑදීම තරඟ, ඊළඟට කනා මුට්ටියට ගැසීම, ඒ සමගම අපි ලූල් කැපීමේ තරඟය සහ අපි නොමිලි අපි කිව්වා වගේ උදේට උදේ ආහාරය දෙනවා කිරිබත් සහ ලුණු මිරිස්, දවල්ට සොසේජ් සෙසල් එක දෙනවා. ඒ බක්මහවුලල ක්‍රීඩා උත්සවය ගැන ඒ විතරක් නෙවෙයි. 2017 අප්‍රේල් මාසේ 22 වෙනි ඉරිදා සෙනසුරාදා හවස 6 සිට රාත්‍රි 10 දක්වා ඇවෙන්ඩල් විද්‍යාලි ශාලාවේදී තිබෙනවා හෙළමිහිර සංස්කෘතික ප්‍රසංගය. ඉතින් ඔබ සූදානම් ඔබේ දූ දරුවන් නැත්නම් ඔබ නැටුමක් ගීතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නේද? ඉතින් දැනට අපි පුළුවන් අපි ඇප්ලිකේෂන් යවලා තිනවා බොහෝ කමිටු සමාජිකයන් සහ අපේ සමාජිකයේ අපේ දත්ත අපි ගබඩාවින්න සමාජික සමාජිකාවන්ට ඉතින් ඔබ කැමති නම් ගීතයක් ගායනා කරන්නට එහෙම නැත්නම් ඔබේ දුවා දරුවා නැටුමකට ඉදිරිපත් කරන්න මේ හොඳම අවස්ථාව ඉතින් ඉල්ලුම් පතක් ලැබුණ නැත්නම් මේ ඊමේල් ලිපිනයට දන්වා එවන්න usla.akb@gmail.com usla.akb@gmail.com ඔබට දැනට ලැබිලා තියෙන නම් ඉල්ලුම් පතක් ඔබේ හිතවතට වහාම ඉල්ලුම් පත පුරවලා එම ඊමේල් ලිපිනයට නැවතත් එවන්න usla.akb@gmail.com ඉතින් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ 20 අවුරුදු 20 ගණනක් තිස්සේ 25 පමණ කාලයක් තිස්සේ තිබුණු සංස්කෘතික ප්‍රසංගය හෙළමිහිර ඔබ වෙනුවෙන් සංවිධානය කරගෙන යනවා ඒ විතරක් නෙවෙයි බක්මහවුලල මේ 21 වෙනි වතාවටයි බක්මහවුල පැවැත්වෙන්නේ 1997 තමයි බක්මහවුල ඉස්සරහම පටන් ගත්තේ ඉතින් එහෙමනම් මහේසි මොනවද සූදානම් වෙලා තියෙන්නේ
ඔව් දැන් අපි ගීතයට සම්බන්ධ දෙයක් ගැන කතා කරන්න යන්නේ ගොවිතැන සම්බන්ධ LV පඳුරක් හොයාගෙන තියෙන එක ගැන කතා කරන්නයි දැන් සූදානම් වෙන්නේ ඉතාමත් දුර්ලභ සුවිශේෂී ඖෂධීය ගුණයකින් සපිරි සාම්ප්‍රදායික වී ප්‍රභේදයක් වන ස්වයංජාත LV පඳුරක් මතුගමදී දිවයින කැමරා කාචයේ සටහන් වෙලා තියෙනවා මතුගම අබේරාජ මාවතේ නාරවිල KDC විජේනායක ගොවිමහතාගේ ගෙවත්තේ තමයි මේ LV පඳුර තිබිලා තියෙන්නේ. විජේනායක මහතා පවසන පරිදි ඔහුගේ ඥාති ගොවිමහතුකු විසින් ලබා දුන් සොයංජාත ඇල්සහල් ඇට කිහිපයකින් මේ පඳුර පැරකල්ල තියෙන තමයි කියලා තමයි මේ මහතා ප්‍රකාශ කරලා තියෙන්නේ. සොයංජාත ඇල් පඳුර පැල කරලා මාස 9ක් පමණ වෙන අතර උසාඩි 9ක් පමණ වෙනවලු. මේ වන විට එහි වීකරල් 5ක් පමණ හටගෙන තිබෙනවා. මේ වීකරල ලපටි කලදී දුඹුරු පැහැකින් යුක්ත වන අතර මාස 2ක් පමණ ගතවන විට දුඹුරු පැහැ අඩු වී ඇටයේ පොත්ත ගැලවි සහල් ඇටේ පමණක් ඉතිරි වීම මේ සොයංජාත LV ප්‍රභේදයේ සුවිශේෂී ලක්ෂණයක් වන බවත් ඒ සහල්ලට පැල කර හැකි බවද අපගේ සාම්ප්‍රදායික වී ප්‍රභේදයන් පිළිබඳව පර්යේෂකයෙකු වන මාධ්‍යවේදී මතුගම සෙනවිරුවන් මහතා දිවයිනට වැඩිදුරටත් ප්‍රකාශ කරලා තියෙනවා.
හොඳයි, තාමකුත් තියෙනවා, තවත් කෙටි විස්තරයක් ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔව්, ජනපති මෛත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත වුණා. ඒ අවස්ථාවේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා විසින් විශේෂ මතක සමරුමක් ලෙස මහනුවර යුගයේ රාජකීය කස්ථානයක් තිළිණ කළා තියෙනවා. 1906 පමණ එංගලන්තයේ වෙත රැගෙන ගොස් ඇති මෙම කස්ථානය එංගලන්තයේ පැවති කෞතුක භාණ්ඩ වෙන්දේසියකදී රුසියාව මිලදීගෙන තියෙනවා කියලා තමයි පැවසලා තියෙන්නේ.
විශාරද මාලනී බුලත්සිංහලගේ හඬ. විශාරද මාලි බුලත් සිංහල අපි බිම ගැන අපි කේත ගැන තමයි ගීතය ගායනා කරේ. ඊළඟට තවත් තියෙන අපි දැන් මේ කඩුගස්ථාන කිව්වහම මටත් මේ මේ දවස්වල ලිපි කීපයක් හම්බුණා මේ අපි පරණ ඉතිහාසයේ එක එක කතන්දර ගැන. ඉතින් හැමදාම පත්තරේ බලනකොට ආසයි තන කොහොමද දැන් පත්තරේ සුදිනගිටලා කියවන හැමදාම ලංකාදීප ලක්බිම මහුබිම දිවයින ඒ සමගම ගොසිපුත් බලනවා. ගුඩු උඩුගම්පල රජතුමාගේ මගුල් කඩුව සැඟවුණු තැන කියලා තියෙනවා. ඩිංගිරි කඩුව කියන්නේ අපේ රටේ විතරක් නෙමෙයි ගම්පහපදෙසේ ජීවත් වෙන අයගෙනුත් 100ට එකක්වත් නොදන්නා ස්ථානයක්. නමුත් බොහෝ දෙනෙක් නොදැන හිටියට මේ ඩිංගිරි කඩුව මුල් කරගත් ඉතා රසවත් ඓතිහාසික ජනකතාවක් තියෙනවා. මේ ඩිංගිරි කඩුව කියන්නේ සේනාකෝරලෙන් ඇරඹි ජායල ඔස්සේ මීගමුන් කලපුවට එක්වන ඌරුවල් ඔයේ එක් ස්ථානයක්. මේ ඌරුවල් ඔය ගැන කෝට්ටේ යුගයේ ලියවුණු තිසර සංදේශය පවා සඳහන් වෙලා තියෙනවලු. ඉතින් මෙම ස්ථානීය පිහිටීම හරියටම කිව්වොත් ඒක අයිති වෙන්නේ ගම්පහ මැතිවරණ කොට්ටාසයට සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයිති අංක 216 බී තිබ්බටකොට ග්‍රාම නිලධාරි වසමට. ගම්පහ ජායල කඩවත කියන නගරවලට මැදි වෙලා තියෙන ගණේ මුල්ල නගරේ ඉඳන් ඩිංගිරි කඩුවට දුර කිලෝමීටර් 2ක් විතර ඇති. ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගණේ මුල්ල දුම්රිය පොලකුත් තියෙන නිසා ගමනාගමන පහසුවත් උපරිමයි. සකල කලා වල්ලභ කියන්නේ අපේ රටේ රජකම් කරපු වීර නරපතියන්ගෙන් කෙනෙක්. මෙතුමන්ගෙන් රාජධානි වුණේ ගම්පහට ආසන්නතම වර්තමාන උපනගරයක් වුණු උඩුගම්පොළ. මේ සකල කලා වල්ලභ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1477 1496 අතර කෝට්ටේ රජකම් කරපු අටවෙනි වීරපරාක්‍රම බහු රජතුමාගේ පුතෙක්. මේ අටවෙනි වීරපරාක්‍රම හැටියට කෝට්ටේ රජ වෙන්නේ අම්බුලගල කුමාරය හැටියට ජනප්‍රවාදවල එන කුමාරයලු. කෝට්ටේ යුගයේ සුවිශේෂතම නරපතියා වන හයවෙනි පරාක්‍රම බහු රජතුමා තමයි මෙතුමාගේ පියා. ඉතිහාසයේ දැක්වෙන විදිහට අටවෙනි වීරපරාක්‍රම බව රජතුමා සරණ පාවා ගන්නේ කීරවැල්ලේ කුමාරියක්. කීරවැල්ලේ පෙළපත රූමත් රජකුමාරිකාවන් සම්බන්ධයෙන් හරිම ප්‍රසිද්ධයි. කොහොම හරි අපේ කතානායකයා වන උඩුගම්පල සකල කලා වල්ලභ රජතුමා අටවෙනි වීරපරාක්‍රම බව රජිට දාව ඒ බිසවගේ නැගණියගේ කුසින් උපන් කුමරියක් බව ඉතිහාසයේ සඳහන් වෙන්නේ. සමහරට රජතුමාගේ බිසව අකාලේ මිය ගියාට පස්සේ රජතුමා ඒ බිසවගේ නැගණිය සරණ පාවා ගත්තා වෙන්න ඇති පුළුවන්. කොහොමත් ඒ බිසවට දාව තවත් කුමාරෙක් මෙලොව ඉලිය දැක තිබෙනා. ඒ තමයි තනිය වල්ලභ කුමාරයා. සකල කලා වල්ලභ රජතුමා උඩුගම්පල රජ කරන අතරේ මේ තනිය වල්ලභ කුමරු මාදම්පේ ප්‍රාදේශීය රාජ්‍යයක් පිහිටුව ගන්නවා. මේ කුමාරයා තමයි පස්සේ කාලෙක මාදම්පේ දේවාලයට අධිපතිව තනිවැල්ලේ දෙවියන් නමින් දේවත්වයට පත් වෙන්නේ. ඉතින් ඔබට මතකත් ඇතිනේ අර කොළඹ හලාවත පුත්තලම් පාරේ තියෙන අශ්වරූපය කියන මාදම්පේ තනිවැල්ලේ දේවාලය. ඉතින් මේ සකල කලා වල්ලභ තනිය වල්ලභ කියන අයියාමලු යුද්ධයට වගේම කුසි කර්මාන්තයටත් උපන්නපන්නු. විශේෂයෙන් උඩුගම්පොළ කලා වල්ලභ රජතුමා ලක්කී ඉතිහාසයේ විසු සුවිශිෂ්ටතම ගොවි රජෙක්. අදත් මුළු රටේම ප්‍රසිද්ධ ඒ කාලේ අක්කර 13000කට ආසන්න ප්‍රමාණයක් තිබුණු මුතුරාජවල සංවර්ධනයේ පුරෝගාමියත් එතුමා. කොහොම හරි 17 වෙනි සියවසේ මේ ප්‍රදේශයේ අත්පත් කරගත්තු ඕලන්දක්කාරයෝ කැලණිගඟයි දඬුගම්මෝයි ගැන අත්තනගොලයි අත්තනගලුවයයි යාකෙන පාරු ඇලක් කැපීමේ හින්දා කරදිය මුසු වෙලා මුතුරාජවල වීවගාවට මලබර වෙන්න පටන් ගත්තා. අදත් ගම්මු එකට කියන්නේ මෝඩෑල කියලා. කොහොමාරි උඩුගම්පල සකල කලා වල්ලභ රජතුමා තුල තිබුණු කෘෂිකර්මයේ සම්බන්ධ මේ විශ්වකර්ම හැකියාවින්ද වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ තිබුණු පහත් බිම් සියල්ලම් පහේ සරසාර කුඹුරියායන් බවට පත් කළා. අදත් තම් විට ඒ කියන්නේ තඹ විට උදම් විට ඒ කියන්නේ උදම් විට අකර විට කිරිඳි විට මාකේ විට රත්මල විට අඹන් විට ආදී විට වශයෙන් අවසන් වන මේ නම් සහිත ගම්මාන රාශියක් මෙතුමා අස්සද්දු කුඹුරියායන් බවට හඳුනාගෙන තියෙන්නේ. මේ සියලු කෙත්තත් අතරින් රජතුමාගේ විශේෂ ආදරයට ලක්වුණු කෙත්තයක් තිබුණා. ඒක හැඳුනේ සම්භාගිත කියලා. මොකද ඒ කුඹුරියායේ අස්සද්දා තියෙන්නේ සම්භා විතරමයි. වක්‍රමගක් ඔස්සේ ගමන් ගන්නා ඌරුවල් ඔය දෙසින් පිහිටීමේ සම්භාගෙතර නිතර යාම වීම එකල රජතුමාගේ සිරිතක්ව තිබිලා. මාතෘකාවට මුල් වෙන ඌරුවල් ඔය ඩිංගිරි කඩුව නම් ස්ථානයේ තියෙන්නේ මේ සම්භාගෙත ආශ්‍රිතව. මේ සම්භාගෙත නැරඹීමෙන් රජතුමා වාඩිලාගත් බව කියන ගිම්හාන උද්‍යානයේ අදත් වාඩිවත්ත කියලායි හඳුන්වන්නේ. මේ සකල කලා වල්ලභ රජුට පුත්කුමරුවන් සද්දෙනකු සිටි බව ඉතිහාසයේ සඳහන්. වරක් රජතුමා මේ සම්භාගයට අසිරිය දැක බලාගෙනට පැමිණෙන්නේ තම මැති ඇමතිවරුන් වගේම ඩිංගිරි නම් කුඩා පුත්කුමරුවන් සමග. ඉතින් සුපුරුදු විදිහට වාඩියවත්තේ වාඩිලා ගන්නා රජතුමා එතන සිට ඌරුවලෝය දක්වා වැටි ඇති වාඩිවයවත් වාඩියලෝස්සේ පාරුවකින් මේ සම්භාගයට බලන්න යනවලු. එතනදී කුඹුරට බසින රජතුමා තම ඉනරැඳි මගුල් කඩුව තමන්ගේ හිතවත්ම අමාත්‍යවරයාට දෙනවා. ඒ පැලඳ කුඹුරට බැසීම අසීරු නිසා පිය රජතුමා කුඹුරට බැස්සාට පස්සේ පුංචි පුත්කුමාරයා මේ මගුල් කඩෝ ඉල්ලා ඇමතිවරයාට කරදර කළා. දැන් ඇමතිවරයාට කර ගියා ගන්න දෙයක් නැහැ. මොකද මේ ඉල්ලීම කරන්නේ රජකුමාරයානේ. ඒ නිසා පරිස්සමින් ටිකක් වෙලා තියාගෙන ඉඳලා ආපහු දෙන්නස ඉල්ලමින් ඇමතිවරයා රජුගේ මගුල් කඩුව කුමාරයා අතට පත් කරනවා. ඉතින් මේ රජවරුන්ගේ පුත්තු නාමත් හරි කරදරයි. ඉතින් කොහොමනත් ගහේ කටු උල් කරන්න ඕන නැහැ කියලා කියමනකෝ තියෙනවනේ. අන්න ඒ වගේ ඩිංගිරි කුමාරයාත් මොකද කරන්නේ, පිය රජතුමාගේ මගුල් කඩුව අතට අරගෙන ඒ මේ අත ලෙලෝමින් ශිල්ප දක්වන්න පටන්ගෙන. ඒත් කුමාරයා පුංචි නිසා කඩු හුඟක් බර නිසාත් ඒ කුමාරයාගේ අතින් ගිලීලා ගින් අර ඌරුවල් ඔය මැද්දට පතිත වෙන්නේ පතිත වෙලා. මේක දැක්කම ඇමතිවරයාගේ සිහිවි කල්ලා. ඉතින් තමන්ගේ බාරේ තිබිදී රජුරන්ගේ මගුල් කඩුව නැතුණා කියන්නේ සුළුපට සෙල්ලම නෙවෙයිනේ. කොහොමාරි මේ මගුල් කඩුව නැවත රජතුමාගේ අතට පත්නකොලොත් මරණ නියත බව දැනගන්න ඇමතිවරයා මොහොතක්වත් නොරැඳී ඒ කඩුව වැටුණු ස්ථානෙටම පැනලා. ඒත් ඊට පස්සේ ඒ කඩුව ගැන තියා හෝ ඇමතිවරයා ගැන හෝඩුවක් නැල්ලු. කොහොනොත් ඊට පස්සේ රජතුමා තවත් රාජපුරුෂයන් සෑහෙන පිරිසකට දියට වැටුණු කඩුව ගැනීමට අණ කරලා. ඒත් ඒ දියමට බසින කිසිම කෙනෙක් යලි ගොඩ එන්නේ නැහැ. එතකොට තමයි කාටත් තේරුම් යන්නේ මේක බහිරවයා අරගත්තු තැනක් බව. ඔන්න ඔහොම තමයි ඌරුවල් ඔය ස්ථානෙට ඩිංගිරි කඩුව කියන නම පටබැඳිලා තියෙන්නේ. ඉතින් කොහොමාරි ඊට පස්සේ තෝ ඩිංගිරි කඩුව කියන තැන දිගින් දිගට මිනිස්සු බිලිගන්න තැනක් වෙලා. ඊට පස්සේ තමයි ඒ ප්‍රදේශයේ ජනතාව තිබ්බට කොට පුරාණ සුගතාරාම විහාරයේ සතිපිරිත් පින්කම් පාත්වල ඩිංගිරි කඩුවට පිරිත් පැන්නේලා බහිරව ඌදුරු දුරු කරලා තියෙන්නේ. ඒ කාලේ කුෂකාර්මික සංවර්ධන නිසා අතීත සම්භාගයට අයිති ගණේ මුල්ලේ තිබ්බට කොට සහ හොරගොල්ල කියන ගම්මාන මොනතරම් ශාස්ත්‍රීයකව පැවදුනද යන්නේ තිබ්බට කොට පුරාණ සුගතාරාම විහාරයේ මහනුවරට අයත් බිතුසිසම් සහිත බුදුමැඳුර එක් නිදසුනක්. මෙය පුරාවිද්‍යා ආරක්ෂිතයක්. ඉතින් අපේ රටේ කුමරු ආශ්‍රිත ගම් වෙල යන නමින් හැඳින්නේ පොදු දෙයක්. පොල්ගහ වෙල, මාදි වෙල, උකු වෙල, ගොඩක වෙල, පල්ලේ වෙල ආදී වෙල යනුවෙන් හැඳින්න ග්‍රාම නම දහස් ගණක් අප රටේ තියෙනවා. නමුත් කෙටි යනුවෙන් අවසන් වන ග්‍රාම නම ඇත්තේ ඉතාම අල්පශයෙන්. ඒ සඳහා ගත හැකි හොඳම නිදසුනක් තමයි හඟුරංගෙත. ශ්‍රී ලංකාවේ මූලික පුරාවිද්‍යා කොමසාරිස් පදවියේ හේබුව එස්.සී. බෙල් සූරින් අපේ රටේ පළමු පුරාවිද්‍යා ගවේෂණ කෘතිය වන කෑගළු වාර්තාවේ සඳහන් කරන විදිහට කෙත කියන්නේ අනිවාර්යයෙන්ම රජ කෙනෙකුට අයිති ගොඩහු මඩබිම යායකට. කොහොමනත් මේ සම්භාගයට ආශ්‍රිත හොරගොල්ල ගම්මානයේ පසුව සම්භාගම ඊට පසුව සයන්න යන්නට හයන්න ආදේශෙවි සිංහල භාෂා නියාමය අනුව හම්භාගම යනුවෙන් කලක් විහාර වෙලා. කොහොමරි ජාල අංක 278 දරන බස් මාර්ගයේ ඔස්සේ කිලෝමීටරක් දුරක් පැමිණ තිබ්බට කොට ගැමුණු මාවත ඔස්සේ තවත් කිලෝමීටරකට ආසන්න දුරක් යාමෙන් මෙම ඓතිහාසික පුරාවෘත්ත මුල්ලු ඩිංගිරි කඩුව කියන ස්ථානට යන්නට පුනවලු. නමුත් ඒ ගමනේදී කුමන අරමුණක් පෙරදැරිව දියට බැසීම නම් කෙසේවත් අනුමත කරන්න බෑලු. මොකද බෛරවයා බිලි ගැනීම කෙසේ වෙතත් තමත් ඒ ස්ථානයේ දියානතුරු සිදුවීමේ පැහැදිලි හැකියාවක් තියෙන හින්දා. කොහොමනත් මම මේ ලිපියේ තිබුණ විස්තරම් ඔක්කොම වාගේ සඳහන් කරේ මම වුණත් මේ ඇත්තට මේ හුඟක් වෙලාවට අපි හිතනවා මේ රජවරු දැන් කියමුකෝ තුන් සිංහලේ කියන රෝහණු පීටි මහය. එතකොට කියන්නේ දකුණු පළාත උඩරට ඊළඟට එක එක වෙද දැන් ප්‍රථම වතාවට තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වගේ දෙයක් ගැන මම ඇහුවේ. මං හිතන්නේ මේ මයචි ආලා තියෙනවද
රජවරුන් ගැන ඉස්කෝලේ යන කාලේ ඉගෙනගෙන තියෙනවා.
එහෙනම් දැන් මේ මේක මේ ගම්පහ දිස්ත්‍රික්කයේ රජ කරපු රජකෙක් ගැන. ඉතින් ඇත්තම දැන් මේ ගුවත්තු දන්නේ නැහැ තියෙන නමුත් අපි හැම දෙයක්ම දන්නේ නැහනේ. ඉතින් ඒ වගේම මේ විස්තරණ ගැනීම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඇත්තම ඒකත් අපි අලුත් තොරතුරක්. හොඳයි එහෙනම් අපි තවත් ගීතයක් ඉදිරිපත් කරමු. බලමු මේ ගීතය කවුද ගායනා කරන්න කියලා. ශාරද ටීම් ජයරත්න
දෝරෙ ගලායන සෙනෙහස හින්දා මෙත්තක් කිස්සේ කඳුල රන්දා වාවනු බැරි විය පුතු දන්දුන්දා සංසුරුව දැක සිංගිනි සින්දා මව්පියවරුනේ පින් වැඩු හැමදා දම් පද භාෂා සාහිත රට දය සුරකුණි යතිවරු හින්දා ලදේ අභිමන් දයට උරුම වුනි සෙනෙහස සසුනට දන් දුන් හින්දා සෙනෙහස සසුනට දන් දුන් හින්දා දී මෙරි මෙරි ඉමක් තෙරක් නැති අතර මං වෙවි යන සංසාරේ සතර වරිගයක් නිවලින් සැනෙහි අම්මෙතන්තේ කළ පින් මහිමේ අම්මෙතන්තේ කළ පින් මහිමේ දෝරේ ගලා යන සෙනෙහස හින්දා මෙත්තක් කිස්සේ කඳුල රන්දා වාවනු බැරිවිය පුතු දන්තුන් සංසුරුව දැක සිතුගිනි සින්දා මව්පියවරුනේ පින් වැඩු හැමදා
හොඳයි දාබර අසන්නනේ එමනම් අපි තවත් මොන හරි තොරතුරු ඉදපත් කරන්න මොනවද අපි මායිසික අපි අලුත්ම නිවේදිකාව තරුණ නිවේදිකාව බොහොම ආසාවෙන් කරන්නේ පොඩ්ඩක් තාම නිකන් පුරුදු වෙන ගතියක් තියෙනවා ඒ උනත් මම හිතනවා මේ ඊටම හොඳට මේ ඉදිරිපත් කිරීම ගන්න හොඳ මායිසික
අපි වල්ගාතරුවේ ජීවය ගැන සාක්ෂි හම්බලා තිනවා ඒ වගේ ඒ ගැන තොරතුරු ටිකක් කියමු ප්‍රථම වතාවට වල්ගාතරුවක තිබී ජීවය පිළිබඳව සාක්ෂි සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා මේ සාක්ෂි ඕන් ලබාගෙන තියෙන්නේ වල්ගාතරුවේ ති දූලි පටලයෙන් මෙලෙස දූලි පටලෙන් ලබාගත් නියැඳිවල එමයිනෝ අම්ල සහ ජීව අණුක පවතින බව තහවුරු වීමත් සමගම මේ පිළිබඳව ප්‍රවෘත්තිය මාධ්‍ය වෙත ලබා දීලා තියෙනවා වල්ගාතරුවේ දූලි වලාවේ මේ ජීව අණුක පැවතී තියෙන්නේ ඝන අයිස් බවට පත්වීමෙන් ජීවය පැවතීමට අවශ්‍ය සාධක සොයාගත් මේ වල්ගාතරුවේ වලිගය ගෑස් සහ දූවිලි වලින් සෑදී තියෙන අතර මේ කොටසින් ලබාගත් අංශු පරීක්ෂා කිරීමේ විද්‍යාඥයන් මේ වල්ගාතරුවේ ස්වභාවය සම්බන්ධයෙන් මත ප්‍රකාශ කරලා තියෙනවා මේ සඳහා නාසා ආයතනය මගින් රොසෙටා නමින් අභ්‍යවකාශ යානයක් යොදවා තියෙනවා ඒක 2014 සිට මේ යානය මෙකී වල්ගාතරුව වටා ගමන් කිරීම ආරම්භ කරලා තියෙනවා එසේ ගමන් කරමින් දූලි සාම්පල එකතු කරගෙන පසුගියදා රොසෙටා පෘථුවිය කරා පැමිණීමෙන් පසු එම දූලි සාම්පල පර්යේෂණය සඳහා යොමු කරලා තියෙනවා ඒ අනුව කරන ලද පර්යේෂණවලින් ජීවය පිළිබඳව සාක්ෂි සොයා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා මේ පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් පවසලා තියෙන්නේ වල්ගාතරුවේ ස්වභාවය අනුව පෘථුවියේ ජීවය ආරම්භ වීමේ යුගයේදී
එහි ස්වභාවය සහ වල්ගාතරුවේ වර්තමාන ස්වභාවය අතර සමානකම් පවතින බව. මෙලෙස ඇමයිනෝ අම්ල ජීවාණුක සහ පොස්පරස් පැවතීම හේතුවෙන් එහි ජීවය උත්පාදනය වීමට සියලුම සාධක පවතින බව පෙන්වා දෙන විද්‍යාඥයන් එහෙත් එහි ශක්තිය සහ බලය බිහිවීමට නම් කිසිදු ඉඩක් නැති බවද පෙන්වා දීලා තියෙනවා.
හොඳයි, මම හිතනවා ඒ විස්තරේ ගැන වල්ගතරු ගැන කතා කරා. ඕක නැවත වතාවක් ඔබ දැන් මේ වැඩසටහන ඉවරුනට පස්සේ වෙබ්සයිට් එක හරහා වෙබ්බඩ විහරා නැවත වතාවක් ඔබ අහලා මම හිතන්නේ නැවතත් එක් ගැන රස විඳිනවා නම් හොඳයි. මම විශේෂයෙන්ම හයසිට කියන්නේ අහලා බලන්න. මේ දැන් ගෙදර ගියාම අපි ඊළඟ ගීතයට යන්නට පෙර නැවතත් මතක් කරන්න කැමතියි. සුපුරුදු පරිදි එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් 2017 අප්‍රේල් මාස 16 වෙනි ඉරිදා පස් උදේ 8 සිට පස්වරු 6 දක්වා බක්මහවල 2017 පානෙල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩාංගණයේදී ෂෝරෝ ඩ්‍රිමියුරාවල පැවැත්වෙනවා. ඉතින් ඔබට ඇවිල්ලා මේට සහභාගී වෙන්නට පුළුවන්. සහභාගී වෙනවා කියන්නේ තරඟයට සහභාගීලා තරඟ නරඹලා කුඩා දූ දරුවන්ට සෙල්ලම් කිරීමට නැත්නම් අපේ ජාතික ක්‍රීඩාවල් ගැන අවබෝධයක් දීලා කණාමුට්ටියට ගැසීම, ඊළඟට කඹ ඇදීම, ඊට අමතරව කුඩා දරුවන්ට වෙනත් තරඟ සූදානම් කරලා තියෙනවා. හැමෝටම උදේ අපි කිරිබත් සමග ලුණු මිරිස් දෙනවා. ඒ වගේම දවල්ට සොසේජ් දෙනවා අපි. ආප කඩයකුත් දානවා. ඊළඟට තමාට කුතු තොඩ මුලදී ගන්නට පුළුවන්. හැබැයි ආප ඔබට මිලදී ගන්නට වෙනවා. නමුත් අපි ඇති තරම් උදේට සහ දවල්ට කැම ලබා දෙනවා. ඉතින් අමතක කරන්න එපා මේ දිනේ විවේක තියාගන්න. අප්‍රේල් මාසේ 16 වෙනි ඉරිදා 2017 මේ නිවාඩු තියාගන්න පවුලේ අය සමග. ඒ සමගම හෙළමීර 2017 සිංහල අලුත් අවුරුදු සංස්කෘතික ප්‍රසංගයේ ඕක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් 2017 අප්‍රේල් මාස 22 වන සෙනසුරාදා සවසායේ ඉඳලා. ඉතින් ඔබේ දුව පුතා නැත්නම් ඔබ නැටුමක් ගායනයක් ඉදිරිපත් කරන්න කැමති නම් තාමත් ප්‍රමාද නැහැ. ඉල්ලුම් පතක් එවන්න usla.akb@gmail.com usla.akb@gmail.com නැත්නම් ඔබ දන්න කමිටු සමාජයේ මේ ගැන විතර කරන්න අහන්න පුළුවන් ඔබ ඉන්න ප්‍රදේශයේ හැටියට. එහෙම නැත්නම් විමසුමක් කරන්න usla.akb@gmail.com. හොඳයි, එහෙමනම් අපි තවත් ගීතයකට සම්බන්ධිලා ඉඳිමු. බලමු මේ ගීතය කවුද ගායනා කරන්න කියලා. අපි අද ගීත ටිකක් වැඩිපුර ඉදිරිපත් කරන්න බැලුවා. මම හිතනවා මේකත් ඒ විදිහට ඔහු වෙලාවට අලුත් ගීතයද ඉදිරිපත් කරේ. මේකත් අලුත් ගීතයක්.
ਤੇ ਤੇਰੀ ਨੁਮਨੀ ਦੀ ਨੇਰੂਆ
එදා වලපනේ මහාධිකාරම්ගේ රත්තරන් ඇඳුමේ අයිතිකාරය සිංහල රාජ පරම්පරාව ඉක්ුත්ව ගොස් නායක නම් වූ ඉන්දියානු සම්භවයකින් පැවතා පිලිසකට උඩරට රාජධානියේ පැවැත්ම ලැබීමත් සමගම අවසන් පාලකයා බවට පත් වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ ක්‍රියාකලාපයේ හැඳින්විය හැකි වනුයේ උන්මත්තකයෙකු හැසිරුණු විලාශයකින් මුළු මහත් කන්ද උඩරට ජනතාවගේ අතිශය සම්භාවනාවට පාත්‍ර වූ කැප්පෙටිපොළ මහදිසාවගේ සෝචනීය සිදුවීමට මූලික වූ ශ්‍රී වික්‍රම රාජසිංහ මෙරටින් තුරන් කර දැමීමට එවකට සිටි සිංහල ප්‍රධානීන් වූ අධිකාරම්වරුන් දිසාවෙවරුන් ගත් ප්‍රයත්නයන්හි ප්‍රතිඵල නෙලාගනු ලැබුවේ එවකට බ්‍රිතාන්‍ය පාලනයේ ක්‍රියාකරුවන්. මේ ප්‍රතිඵලය 1815 මාර්තු 2 නීතිගත කෙරුණ උඩරට ගිවිසුම. ගිවිසුමට එදා රජෙකු නොවු හේයින් උඩරට ජනතාව වෙනුවෙන් අත්සංකල අධිකාරම්වරුන් 11 දෙනෙක් හිටියා. ඇහැලේ පොළ, මොල්ලිගොඩ, පිළිම තලාවේ, මොනරවිල, රත්වත්තේ, මොල්ලිගොඩ කනිෂ්ඨ දුල්ලෑවේ, මිල්ලව, ගලගම, ගලගොඩ යන අධිකාරම්වරුන්. අහම්බෙන් හදිසියෙන් මෙරට එදා කන්දුඩරට රාජ්‍යයේ මහා මාත්‍යන් වූ මේ පිරිස මෙකේ ගිවිසුමට අත්සන් කිරීමට පෙර ආතුව එහි සඳහන්ව තිබූ එක් වගන්තිය පිළිබඳව දින ගණනක් තිස්සේ කතා බහ කළ බවට ඉතිහාසයේ සාක්ෂි තියෙනවා. බ්‍රිතාන්‍ය රජයේ මහරජාණන් වෙනුවෙන් රොබර්ට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මේ ගිවිසුමට අත්සන් තැබූ අතර සාක්ෂිකරුවන් වුණේ ජොන් ඩොයිල් සහ සදර්න් වරුන්. මෙම ගිවිසුම අත්සන් කරනු ලැබුණේ කොන්දේසි 14කට යටත්ව. පළමු වගන්තියෙන් දැක්කුනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ක්‍රූර පාලනය ගැන. දෙවන්න ඔහු රජ පදවියෙන් සහ පහකරන ලද බවත් ඔහුගේ පවුලේ අය සහ සතර වර්ගයේ නෑයන්ට සදහටම සිංහාසනයේ අයිතිය අහිමි කළ බවත් උඩරට ප්‍රදේශවල අයිතිය ගැන මලබාර් වංශයට තිබූ අයිතිවාසිකම් අහිමි අවලංගු කර දැමූ බවත් කියන ලද අතර තුන්වැනි වගන්තියෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පිරිමි නෑයන් උඩරට රජයේ සතුරන් ලෙස හනගසා ඔවුන්ට බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අධිකාර තනතුරක් නැතුව උඩරටද ඇතුළු වීම තහනම් කෙරුණා. හතරවැනි වගන්තියෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ බලය පිටපත් කරූ අධිකාරම් ආදී තනතුරුවලටද බලතලවලටද ජනතාවට ඔවුන්ගේ දේපල හා අයිතිවාසිකම්වලටද පැරණි සිරිත් පරිදි ආරක්ෂාව ඇතිව සිංහල ප්‍රදේශවලට ආණ්ඩුව ඉංග්‍රීසි රජුට යටත් වූ බවත් ඒ ආඥාව ආණ්ඩුකාරවරයාද ඔහු විසින් පත්කරගන ලද මුලාදෑනින් විසින්ද ක්‍රියාත්මක කරන බවද ගිවිසුමට ගෙනුණා. උඩරට මුලාදෑනි හා ජනතාව අදහන බුද්ධාගමටත් දේවාල ගමත් කඩ නොකර පවත්වමින් සංඝයා හා විහාරාදිය රැක ගැනීමට පස්සන වගන්තියෙන් පොරොන්දු වුණා. හයවැනි වගන්තියෙන් කියවුනේ එතෙක් තිබූ දඬුවම් ලෙස පැවති ශරීර අවයවයන් කැපීම තහනම් කරන බවක්. ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ බලයලත් ඔප්පුවක් නැතිව මරණ දඬුවම නොපැවැත්විය හැකි බවට හත්වැනි වගන්තියේ සඳහන් වුණා. අටවැනි වගන්තියෙන් සිංහලේ වැසියන් සිවිල් සහ අපරාධ නඩු විසඳීමේ බලයලත් රදලවරුන් වෙතට තබන බවද සඳහන් කළා. නම්වැනි වගන්තියෙන් සිංහල නොවන අය සඳහා වූ නඩු විසඳීමේ බලය ඒජන්තවරයාට දෙන බවද මිනි මෙරුම් වලදී ආණ්ඩුකාරවරයා විසින් නියම කරන කොමසාරිස්වරුන් ඒවා විභාග කරන බවද හේවායන් විත්තිකරුවන් වූ නඩු විසඳිය යුත්තේ යුද්ධ නඩු මාර්ගයෙන් බවද සඳහන් වුණා. දහවැනි වගන්තියෙන් යුද්ධ ගමන්වලදී සුළු කාලයකට ප්‍රකාශ කළ ආඥාවරයා කිවිසුමේ වගන්ති වලංගුව පවතින බවත් 11 වගන්තියෙන් සිංහලේ රාජකීය ආදායම් බ්‍රිතාන්‍ය රජයේ ඒජන්තවරුන් යටතේ එකතු කරන්නටත් අවසන් වගන්තිය වූ 12 උඩරට ප්‍රදේශවල වෙළඳාම දියුණු කිරීමේදී කිරිමාදිය පිණිස පියවර ගැනීම සඳහන් වුණා.
හොඳයි, මම හිතන්නේ තවත් එකේ තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න තියෙනවා. අපි ඊට ඉස්සෙල්ලා එහෙනම් තවත් ගීතයකට සම්බන්ධ ඇඳුම් බලමු. මේ ගීතය කවුද ගායනා කරන්නේ කියලා.
දුර ඈතක තොටිල්ල තුල නුඹ නිදනා විට ඇවිදින් අතට වඩා ගන්න බැරිද මං ආවේ හිතේ දුකින් එදා දුවේ නුඹේ අම්මා සතුට පිරුණු සෙනෙහකින් මදෙස බැලූ ලෙස බලපන් උඹවන් දුවේ ඇහේ කොනින් තනි කර මාදුරු රට මුදල් වලට මගේ හිතෙන් මාගියේ නැහැ අම්මා එය නොදන්නවට වේබදුකම ඉස්මතු කර සතුටට මම දුක් විඳත උන් කිදුවේ නුඹ තනි නැහැ මම ඉන්නවා සතර පතට සැර කෙරුවා වැදගත්කම තියාගන්න ඒ අම්මත් දුක් විඳා නොලැබෙන සැප ලබා ගන්න උන්ති දුවේ නුඹ ආවේ අපි දෙන්නා බැඳ තබන්න ඒකයි උඹ දුක් විඳින්නේ අපි දෙන්නගේ පව් ගෙවන්න දුර ඈතක කොටිල්ල තුල නුඹ නිදනා පිට ඇවිදින් අතට වඩා ගන්න බැරිව මං ආවේ හිතේ දුකින් එදා දුවේ නුඹේ අම්මා සතුට පිරුණු සෙනෙහකින් මදෙස බැලූ දෙස බලපන් උඹත් දුවේ ඇහි කොනින්
මං හිතන විශාරදෙන්ට ජයකුඩි ගායනා කරේ අලුත් ගීතෙන් ඉතමත් මං හිතන දුවලා ඉන්නවනම් දුවල නැතිනම් මේ ඉතමත් ලස්සනට මේ ගීතේ ගායනා කරා දුව ඇඟින් බාර විදියට ඉතින් දැන් මේ ඉසල මහේෂ කතා කරපු මේ වලපනේ ඇඳුම ගැන තවත් ටිකක් විස්තර තියෙනවා මේ 1815 මාර්තු 2 වෙනිදා අස්සම් කළ උඩරට ගිවිසුම ඊතරම් සමීපසේ සමීක්ෂණයට බඳුන් කළ නොහැක්කක් ලෙස පෙනියන්නේ. ඒත් යථාර්ථයේ පරම්පරා කීපයක් විසින් මහ පොළොව සතු ශාස්ත්‍රීයත්වයට අනුබල දුන් නිශ්චිත කාලවකවානුවේ භවභෝග සම්පත්තිය ලබා දෙන්න දළදා හාමුදුරන්ගේ පිහිට ආශිර්වාදය ලද අධිකාරමුණට වැටුණා. ඉංග්‍රීසින්ට විරුද්ධ මහා යුදගින්නක් ඇවිලීමට ඉංග්‍රීසි පාලනය ආරම්භයත් සිටම වෙඩි බෙහෙත් සූදානම පැවතුණා. වසර 3ක් ගත වුණා. යළි සිංහලයේ සංවිධානය වුණා. අවසන් වෙඩිවර 1848 දී ගිගුම් දුන්නේ. අපේ දේශයේ සිදු ඓතිහාසික යුග මෙහෙවරක් මේක. විද්වතුන් විසින් නව පරපුරට කියා දිය යුතුක්. ඒත් සිංහලයේ අභිමානයේ උරුම කරුණු ජාතික වීරවරයන් ජාති ද්‍රෝහීන් ලෙස නීතිගත කළ එංගලන්ත පාලකයන් කළ වික්‍රමයේ නිදොස් කරන මහඟු උත්තම පූජාව කරන්න සැරසෙද්දී එකී ගිවිසුමට අත්සන් කළ මේසේ පුටුව මෙතෙක් රැගෙන සිටි අස්කිරි මහාවීර පාර්ශ්වය පිළිබඳ පුවත් සටහන් දකින විට යලි අපේ අභිමානයේ උතුරායනට වෙනවා. මේ ජීවමාන ආදර්ශයක් සුරක්ෂිත රැගෙන සිට මහනුවර ශ්‍රී දළදා මාලිගයේ හිටපු දියවඩන නිලමේ නිරංජන් දූල්ලෑ ප්‍රියදාසන විජේරත්න මහතා සතුව පැවති බව අපි දන්නවා. ඔහු හමුවට ඇත්තරම රඹුකන මීදුම් වලව්වේ කියලා තමයි හම්බෙන්න පුළුවන්. ඉතින් හදිස් ශල්‍යකර්මකට භාජන වෙලා විවේකී හිටියත් පර්ණ දැන හඳුනුකන් නිසාම තම හත්වැනි පරම්පරාවේ අධිකාරම් දුරේ දරු වලපනේ දිසා සතු බල තේජස මෙන්ම සිය දූල්ලෑ පරපුරට අයත් අධිකාරම්වරු එදා හැඳ සිටි රාජාභරණ කට්ටලට අයත් වූ කවණිය නම් වූ රත්තරන් නූලෙන් වියන ලද යාර 9ක් පමණ දිගැටි වටිනා වස්ත්‍රයත් පෙන්නලා තියෙනවා. මේක ඇත්තටම පෙරහැර ඇඳට මේ වලපනේ දිසාවගෙන් දූල්ලෑ පරපුරට පාරම්පරිකව ලැබුණු ඇඳුමක්. ඒ කියන්නේ දැන් ඒ ඇඳුම අඳින්නේ නැහැ. ඒ කියන්නේ පුද්ගලික අයිති. දැන් අර මහනුවරගේ අර කඩුගස්ථාන ගැන කිව්වේ ඉංගලන්තයට අරන් ගියාට පස්සේ රුසියාවේ කෙනෙක් ඒක මිලදී යනවා. කොහොම වුණත් පුටින් ව්ලැඩ්මියර් පුටින් කාරුණික වෙලා තියෙන නැවතත් ඒක ශ්‍රී ලංකාවට ලබා දෙන්නට. එහෙම නේද? ඉතින් මේ කවණිය ඇඳගෙන තමයි 1815 ගිවිසුමට අධිකාරම්වරු ඉංග්‍රීසි ආණ්ඩු කාර්යාලයට ගිහිල්ලා තියෙන්නේ. ඒ කාර්මදීගේ ඉතිහාසයක්. 1842 ඉඳලා 48 වෙනකන් ඒ දෙවෙනි පරම්පරාවේ දූල්ලෑ අධිකාරම් සිංහලේ බේරා ගන්න බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව මූලික වෙලා කටයුතු කළා තියෙන්නේ. අන්තිමට තමන්ට පරම්පරාවෙන් උරුම වුණ වලාවුවක් තවමෙලා. දූල්ලෑ වලාවුවට තිබු වලාවුව තමයි අද රජින හෝටලේ. එහෙම නැත්නම් ක්වීන්ස් හෝටලේ කියලා කියන්නේ. ඒ කාලේ අධිකාරම් කෙරෙමුට රාජ්‍ය නියමෙන් තිබුණු ආභරණ අතරේ ඇඳට නිර්මාණය කරපු රිදීන් වැඩදැමුණු වේවැලක් තිබිලා තියෙනවා. ඒ දෙවැනි පරම්පරා දූර්ලෑ අධිකරණයට එකක් තිබුණ විත්තිය දැකලා තියෙන පින්තූර වලින්. ඊළඟට දළදා මාලිගාව ළඟ අධිකාරම් වරුන්ට වෙන්වලා තිබුණු වලව්. එදා පිළිම තලාවගේ වලව් තමයි අද මහනුවර ජනාධිපති මන්දිරය. 1815 මාර්තු 2 වෙනිදා වලපනේ මහා අධිකාරම් මුල් ඇඳුමට අමතරව ඇඳගෙන හිටියේ මේ කවණියක එකම උරුමකාරයා දැනට නිරංජන විජයරත්න. එතකොට ඔහුගේ අප්පච්චි නිස්සංග විජයරත්නත් ඊට කලින් හිටිය අධිකාරමුරුත් මේ පළදාව ඇඳගෙන තමයි දළදා මාලිගාව පෙරහැර ගිහිල්ලා තියෙන්නේ. දියවඩ නිලම කිරුට දළදා හාමුදුරු වැඩම කරන මහ පෙරහැර යන්න නියමලා තියෙන්නේ යාර 9ක සුදුරෙද්දක් සෝමනේ පච්ච වැඩම කියන යාර 9 බැගින් වෙච්ච ඇඳුම් කට්ටලකින්. ඊට පස්සේ තමයි යාර 9ක කවණිය අඳවන්නේ. ඉතින් නිරංජන විජයරත්න කියන්නේ ඉතින් දූල්ලෑ පරම්පරාවට පින් සිද්ධ වෙන්න ඔහුත් ඔහුගේ පියත් විතරයි මේ රත්තරන් වැඩදැම්පු කවණිය ඇඳගෙන දළදා හාමුදුරන්ට පසුගමන් කළේ කියලා. ඒකත් ඇත්තටම ඒකයි ලොකු මේ පාරම්පරිකනේ දැන් අපි දන්නේ නැහැ. නමුත් මේවා මේ එතනදි සිද්ධියෝ තියෙනවා. දැන් රජින හෝටලේ ඊළඟට තව තවත් ඔය ලෝකයේ ඇති ලංකාවේ ඇති අපි නොදන්න තැන්වල විදියේ තිබුණ දේවල් කැඩලා බිඳලා එහෙම වෙලා. අපි එහෙමනම් තවත් ගීතයකට සම්බන්ධ දෙලා ඉන්නවද මොන හරි අපි තව තොරතුරක් ලෑස්ති වෙනකම්? මම හිතනවා මේ තව තියෙනවා තවත් කෙටි විස්තරයක් ඔබට කියන්න පුළුවන්. මේකත් හොඳයි. මේක ලෑස්ති වෙනකම් මම ගීතයක් සූදානම් කරගන්න බල මේ ගීතේ කවුද ගායනා කරන්නේ කියලා. හැබැයි මතක තියාගන්න දයාබරසන්නේනි 2017 අප්‍රේල් මාසේ 16 වෙනි ඉරිදා බක්මහවුලල පානෙල් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඊළඟට හෙළමිර සංස්කෘතික ප්‍රසංගයේ 2017 අප්‍රේල් මාසේ 22 වෙනි සෙනසුරාදා ඇවෙන්ඩෙල් විද්‍යාලී ශාලාවේදී පැවැත්වෙනවා. මේ දෙකම දින දෙක මතක තියාගන්න. ඉතින් එහෙමනම් අපි නැවතත් ගීතයකට සම්බන්ධිලා ඉඳමු. මේකත් නවතම ගීතයක්. අපි බලමු මේ ගීතේ කවුද ගායනා කරන්නේ කියලා.
මහේෂි
ඇමරිකාවේ පළමු ප්‍රකෝටිපතියා බිහි කළ රොකෆෙලර් පවුලේ කතාව. පසුගිය අඟහරුවාදාට එළිවන විට දැනගන්නට ලැබුණේ වයස අවුරුදු 101ක් වූ ඩේවිඩ් රොකෆෙලර් මියගොස් තිබුණු බව. ඇමරිකාවේ සුප්‍රකට ප්‍රකෝටිපතියෙකු වූ රොකෆෙලර්ව ලොව වඩාත් හඳුනාගත්තේ දාර්ශනිකයෙකු ලෙස. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රකට වූ ඔහු මෑන්හැටන් බැංකුව වසර 10කට වැඩි කාලයක් පාලනය කළා. සුප්‍රකට රොකෆෙලර් පවුලේ සමාජිකයෙකු වූ ඔහු නිව්යෝර්ක් වල තියෙන තම නිවස තුල ස්වාභාවික හේතුන් මත නින්දේදීම මියගොස් සිටි බව පවුලේ ප්‍රකාශකයා පවසලා තිබුණා. ඩේවිඩ් සේවය කළේ මෑන්හැටන් බැංකුව රොකෆෙලර් බැංකුව ලෙස ප්‍රකට වුවද රොකෆෙලර් පවුලට ඉන්න අයිතිව තිබුණේ 5% ප්‍රමාණයක්. ඔහු එහි ගෙන ගිය පාලනය කොතෙක් සාර්ථක වුවද කිව්වොත් බැංකුව වඩාත් ප්‍රකට වූයේ ඩේවිඩ්ගේ බැංකුව ලෙස. විශේෂයෙන් 70 දශකයේදී ඔහුගේ බලපෑම වොෂින්ටනයට පමණක් නෙවේ ලොව ප්‍රධාන නගර රැසකටම එල්ල වෙලා තිබුණා. ඒ බලපෑම කොතෙක්ද කිව්වොත් ලොව ඇතැම් ප්‍රධාන නගර ඔහුව පිළිගත්තේ රාජ්‍ය නායකයෙකුට සුදුසු කරුසරු ඇතුව. රොකෆෙලර් පවුලේ ලොව හොඳින් හඳුනන ආරම්භයේ සටහන් වෙන්නේ ඩේවිඩ්ගේ සීයා වුණ ජෝන් ඩී රොකෆෙලර්ගෙන්. ඇමරිකාවේ පළමු ප්‍රකෝටිපතියා වූ ජෝන් ඩී රොකෆෙලර් ඒසා ධනවතෙක වූයේ 19 වැනි ශතවර්ෂයේ ස්ටෑන්ඩර්න් තෙල් සමාගම පිහිටුවාලිමින්. ඇමරිකානු ඉතිහාසයේ ලියවෙද්දී තම පවුල එරට වඩාත්ම ධනවත් හා බලවත් පවුලක් කරන්නට ජෝන් සමත් වූ අතර පසුගියදා මියගිය ඩේවිඩ් ජීවතුන් අතර සිටි ඔහුගේ අන්තිම මුණුපුරා. ඇතමෙක් රොකෆෙලර් පවුල හඳුන්වන්නේ ඇමරිකාවේ එතෙක් මෙතෙක් බලවත්ම පවුල ලෙස. තම සීයාට පින් සිදු වෙන්න කුඩා කල සිටම අතිශය සුපෝපභෝගී ජීවිතයකට උරුමකම් කියපු ඩේවිඩ් හවුගේ සොහොයුරන් කුඩා කලදී නිව්යෝර්ක් නගරයේ තම නිවස ආසන්නයේදී පාරවල්වල රෝලර් ස්කේටින් නම් වන දෙපාවල රෝද දවටාගෙන ගමන් කරන සෙල්ලම කරමින් ඉන්නකොට ලිමෝසින් වර්ගයේ මිල අධික මෝටර් රථයක් එන ආකාරය අසල්වැසියන්ට හරි පුරුදු දසුනක් වුණා. ඒ රොකෆෙලර් සොයුරන්ට රෝලර් ස්කේටින් කොට ඇති වුණොත් වාහනේ නංවාගෙන ගෙදර යන්න. රොකෆෙලර් පවුලට සතුව ගම්බද සුවිසල් වතු යායන් රැසක්ද තිබ්බා. ජෝන් ඩී රොකෆෙලර්ගෙන් පසු රොකෆෙලර් පවුලේ වඩාත් ප්‍රකට චරිතය වුණේ ඩේවිඩ්. පිරිමි ළමුන් 5 දෙනෙකුගෙන් යුත් ඔහුගේ පවුලේ ඩේවිඩ්ගේ සොහොයුරන්ගෙන් එක්කෙක් නිව්යෝර්ක් ආණ්ඩුකාර ධූරයේ හා කෙටි කලකට උප ජනාධිපති ධූරයේ දරූ අතර තව සොහොයුරෙක් ආකන්සාස් ආණ්ඩුකාර ධූරයේ කටයුතු කළා. ඩේවිඩ් වඩාත් ප්‍රකට වන්න හේතු වුණේ දාර්ශනිකයෙකු ලෙස ඔහුගේ කියුම්. චිත්‍රවලට දැඩි ලෙස ඇලුම් කළ ඔහු සතු වටිනා චිත්‍ර 15,000ක පමණ එකතුවක්ද බෙහෙවින් ප්‍රකට වුණා. නිව්යෝර්ක් නගරයේ සුප්‍රකට රොකෆෙලර් සෙන්ටර් නම් ගොඩනැගිල්ලේ තට්ටු 56 තැන ඇතම් චිත්‍ර එල්ලා තිබෙනවා. වසර අවුරුදු 90 ගණනක් වන තුරු මේ චිත්‍රවල අඩුපාඩු පෞද්ගලිකවම සොයා බලා ඒවා නිසි ලෙස සංරක්ෂණය කරන්නට ඩේවිඩ් වග බලාගත්තා. ඔහු සතුව තිබුණු බලයට නිහඬ සාක්ෂියක් සපයන්නේ රොකෆෙලර් මධ්‍යස්ථානයේ ඔහුගේ පෞද්ගලික කාර්යාලයට යාබදව තියෙන සුවිසල් කාමරය. එහි රාක්ක පිරී පවතින්නේ ව්‍යාපාරිකයෙකු ලෙස තමා ගමනේදී ඔහුට හමු වූ මිනිසුන් 150,000ගේ තොරතුරු. 1936දී හාවඩ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබූ ඩේවිඩ් චිකාගෝ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත්තා. රුසියාවේ හා චීනයේ ශාඛා පිහිට වූ පළමු ඇමරිකානු බැංකුව වන්නට මෑන්හැටන් බැංකුවට හැකි වුණේ ඩේවිඩ් නිසයි. කෙසේ වුවත් වයස අවුරුදු 65දී ඔහු තම වෘත්තිමය ජීවිතයට සමුදීලා විශ්‍රාම ගත්තා. 2015 වසරේදී යෙදුණු තම 100 වැනි උපන්දිනය වෙනුවෙන් ඩේවිඩ් තම පවුල සතු ඉඩම් අක්කර දහසක් මෙයින් ප්‍රාන්තයට තෑගි කළා. කළ සමාජ සේවය වෙනුවෙන් ඇමරිකාවේ පුරවැසියෙකුට පිදෙන ඉහළම සම්මානය වෙන නිදහස පිළිබඳ ජනාධිපති සම්මානයෙන් ඩේවිඩ් රොකෆෙලර් පිදුම් ලැබුවා. මාග්‍රට් මැක්රාක් සමග දිගු කාලීන හා සාර්ථක විවාහ ජීවිතයක් ගෙවූ ඔහුට පුතුන් දෙදෙනෙක් හා දියණියන් සිව් දෙනෙක් ඉන්නවා. මාග්‍රට් මීට 20 වසරකට පෙර මිය ගියා. පරිසරයේ දැඩි ලෙස ඇලුම් කළ රොකෆෙලර් පවුල එතෙක් මෙතෙක් උද්‍යාන හා අභය භූමි 20ක් ඇමරිකාව පුරා ඉදිකොට තිබුණා. නිව්යෝක් නගරයේ පිහිටි කයිකුට් නමින් හැඳින්වෙන රොකෆෙලර් පාරම්පරික නිවස කාමර 40කින් සමන්විත වන අතර එවැනි නිවස ගණනාවක් ඔවුන් සතු වෙනවා.
සල්ලි ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනුන් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි දෙයෝ දුන්න බලගත්තු සල්ලි 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 ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනුන් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි දෙයෝ දුන්න බලගත්තු සල්ලි අතේ මන්දිරවල සැප ලබතේ නැති නෑයුත් ලංවෙයි මල්ලි නැති වුණාම සල්ලි අතේ කොයි කවුරු අයින් වෙතේ අනේ අපෝ තව දැනකට යනවලු සල්ලි
සල්ලි
සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනු අතට යන සල්ලි අලිත් අතට එන සල්ලි දියෝ දුන්න බලගත්තු සල්ලි පිස්සු කරයි හැමදේතම ඉස්සර වෙයි මුලමල්ල ගැන නොදන්න සල්ලි මිතුරු වෙසින් ළඟටම එයි හතුරු වුණොත් දිවි නැති වෙයි සත්වකින්ම අමුතුම ජාතියක්ලු සල්ලි
සල්ලි
සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනුන් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි දෙයෝ දුන්න බලගත්තු සල්ලි 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 ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනුන් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි දෙයෝ දුන්න බලගත්තු සල්ලි
ඉතින් දයබරසනිනි අදත් අපි ඔබ සමග ගත කළ කාලේ කෙමින් කෙමින් ගෙවි යනවා. අද වැඩසටහනේ හඬදායකත්වය ලබා දුන්නා මහේෂිකා වික්‍රමරත්න. ඒ සමගම අද වැඩසටහනේ තාක්ෂණය නිරීක්ෂණය කර අපිත් සමග ඉසුරු ජයවර්ධන. ඉතින් ඉසුරු මහිතනවා දැන් ඉදිරි වැඩසටහන් වලදී අපි තාක්ෂණයට කෙලින්ම සම්බන්ධ වෙයි, විශේෂයෙන් සජීවී වැඩසටහන් වලදී. ඒ නිසා තමයි ඔහුට යම්කිසි පාඩමක් කියලා දෙන්න තමයි මේ අවස්ථාවේ අපිත් එක්ක සම්බන්ධ වුනේ. ඉතින් එහෙමනම් ලබන සතියේත් මේ වේලාවට ඔබ හමුණුතුරු ඔබට සුවදායි සතියක් අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ ලෝකේ කොතනක හිටියත් මේ හෝරා බලාපොරොත්තුෙන් සිටින බව අපි දන්නවා. එහෙමනම් 2017 අප්‍රේල් 10 වෙනිදා බක්මාවුල් අප්‍රේල් 22 හෙළමිහිර අමතක කරන්න එපා.
ලොකු ලොකු සල්ලි